මේ පුතේ අද බුද්ධ ධර්ම පාඩමේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 18 වෙනි පාඩම. අපේ 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න දූලා පුතාලා, ඒ වගේම 11 ශ්‍රේණියේ ඉගෙන ගන්න සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවනුත් මේ වෙලාවේ 18 වෙනි පාඩමට සූදානම් වෙමු. පාඩමේ මාතෘකාව තමයි නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුවසේ වෙසෙමු. මොකද්ද මේ මාතෘකාව තුළින් අදහස් කරන අර්ථය? නිවැරදි ආහාර පරිභෝජනයක් තුළින් සුවබර ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා මේ පාඩමේදී අපිට කරුණු කියා දෙනවා. දුවේ පුතේ, ඔබ අහලා තියෙන විශේෂ පාඨයක් තියෙනවා, ආරෝග්‍යා පරමා ලාභා. නිරෝගීකම උතුම්ම ලාභයයි. මේ ලෝකේ අපිට ලබන්නට පුළුවන් ලාභ අතර උසස්ම ලාභය තමයි නිරෝගීකම. ඒ නිරෝගීකම පවත්වාගෙන යන්න බලපාන සාධක අතර එකක් තමයි අපි ගන්න ආහාර රටාව. අපි ගන්න කෑම බීම. ඒ කෑම බීම වල තියෙන ගුණාත්මක පැත්ත, ඒ වගේම පෝෂණය, ක්‍රමවත් බව, මේ හැම එකක්ම බලපානවා නිරෝගීකම රඳා පැවැත්වීම සඳහා. සමාජයේ කේමනක් තියෙනවනේ දුවේ පුතේ, අපි ජීවත් වෙන්නේ කන්නද, කන්නේ ජීවත් වෙන්නද? බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නේ. කොහොම වුණත් ජීවිතයේ පරමාර්ථය තමයි මේ ජීවිතය හොඳින් පවත්වාගෙන යෑම සඳහා තමයි අපි ආහාර අනුභව කළ යුත්තේ. ආහාර කියන්නේ ලෝකේ ජීවත් වෙන සියලුම ජීව වස්තුන්ගේ මූලික අවශ්‍යතාවයක්. ඒ නිසා ආහාර නැතිනම් කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න විදිහක් නැහැ. අපි මේ ගන්න ආහාරය හිතකර වෙන්න ඕනේ අපිට. එතකොට තමයි නිරෝගී ශරීරයක් අපිට ලැබෙන්නේ. නිරෝගී ශරීරයක් තියෙන හැමෝටම හොඳ නිරෝගීමත් ජීවිත පැවැත්මකට හේතුවක් කරගන්න පුළුවන්. දුවේ පුතේ, රජෙක් වුණත් වැඩක් නැහැනේ, ඒ රජතුමා ලෙඩෙක් නම්. ඒ නිසා මේ ජීවිතයේ නිරෝගීකම කියන එක ඉතාමත්ම වැදගත්. අපි ගන්න ආහාර පරිභෝජනයේ වැදගත්කම තමයි මේ පාඩම තුලින් කතා කරන්නේ. දැන් බලන්න දුවේ පුතේ, අපි ගන්න ආහාරවල තියෙන අක්‍රමවත්භාවය. සමහර විට නිසි පරිදි ආහාර ගන්නේ නැහැ. ඒකට කියන අපි මන්ද පෝෂණයෙන් පෙළීම. ඒ වගේම අධික ලෙස ආහාර ගන්නවා, අධිපෝෂණයෙන් පෙළීම. මේ දෙකම විවිධ රෝග ඇතිවීමට බලපානවා. දැන් අපේ දරුවෝ දන්නවා අද තියෙන සමාජයේ පසුබිමත් එක්ක අද සමාජයේ කවුරුත් කාර්ය බහුලයි. ඉගෙන ගන්න දරුවෝ, ඒ වගේම රැකියාවක් කරන වැඩිහිටියෝ, මේ හැම දිනෙකම කාර්ය බහුල වෙලා තියෙනවා. මේ හැම දිනෙකම අවිවේකයි. ඒ නිසා සමහර දෙනෙක් හරියට යන්ත්‍ර සූත්‍ර වගේ. අපි දැකලා තියෙනවා, නගරයක් ගත්තාම නගරය ඇවිදිනකොට මිනිස්සු කොයිතරම් දුරට අතිධාවනකාරීව වැඩ කරනවද කියලා, අවිවේකීව වැඩ කරනවද කියලා. මේ අතිධාවනකාරී කාර්ය බහුලත්වයේ නිසා මිනිසුන්ට වේලාවකට ආහාර ගන්න බැරි වෙනවා. ඒ ගන්න ආහාරය හැම වෙලාවෙම ගුණාත්මක බව රැක ගන්න බැරි වෙනවා. පෝෂණයේ පැත්ත ගැන වැඩිපුර හිතන්න බැරි වෙලා තියෙනවා. සමබර ආහාර වේලක් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි කවුරුත් පුරුදු වෙලා තියෙනවා. වැඩි හිටියොත් එහෙමයි, අපේ ඉගෙන ගන්න පාසල් දරුවොත් එහෙමයි, බහුල වශයෙන් පුරුදු වෙලා තියෙන ශනික ආහාරවලට, કૃතිම ආහාරවලට, සමහර විට ගුණයට වඩා රසය ගැන හිතන ආහාරවලට, තෙල් සහිත ආහාරවලට, පිෂ්ඨේ වැඩි ආහාරවලට, මේ වගේ ආහාරවලට අපි හුරු වීම හරහා වෙන්නේ මොකද්ද? කුඩා කාලයේදීම අසනීපකම්, විවිධ විදිහේ අසනීපතාවයන් වලින් බොහෝ දෙනෙක් පෙළෙනවා. සමහර රෝහල්වල බෙහෙත් ගන්න ප්‍රමාණයන් දවසින් දවස වැඩි වෙනවා. එනිසා දුවේ පුතේ අපි ගන්න ආහාරයේ තියෙන ගුණාත්මක පැත්ත වැඩි කරගන්න එක, පෝෂණයේ පැත්ත වැඩි කරගන්න එක කතා කරනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගත්තාම ඒ ලබා ගන්න ආහාර කොයි ආකාරයෙන්ද නිවැරදිව පරිභෝජනය කරන්නේ කියලා තමයි මේ පාඩම තුලින් වැඩිපුර සාකච්ඡා කරන්නේ. හොඳයි දුවේ පුතේ, බුදුහාමුදුරුවන්ගේ කාලයේ හිටියා විශේෂ රජ කෙනෙක්, කොසල් රජතුමා. කොසල් රජතුමා නිතර බුදුහාමුදුරුව මුණ ගැහෙන්න යනවා. සමහර විට දවසකට වරක් දෙවරක් වගේ ගිහිල්ලා සතුට සාමිචී යෙදිලා තමන්ගේ රාජ්‍යයේ තියෙන ගැටලුවක් තිබුණොත් බුදුහාමුදුරුවොත් එක සාකච්ඡා කරලා ඒකට නිවැරදි විසඳුම් ලබා ගන්නවා. දවසක් කොසල් රජතුමා දවල් ආහාර වේලාවෙන් පස්සේ බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ගියා. බුදුහාමුදුරුවන්ට වැඳලා එකත් පසකව හිටියා. එහෙම ඉන්නකොට මේ කොසල් රජතුමාට දැන් හරියම අපහසුයි ඉන්න ගියාම. එක පැත්තකින් ශරීරයේ තියෙන අපහසුතාවය, ඒ ශරීරයේ තියෙන දහවල් ආහාර ගැනීමත් එක්ක තියෙන විඩාව, මේ ඔක්කොම දැක්ක බුදුහාමුදුරුවෝ කොසල් රජතුමාට හරි ලස්සන අපූර්ව උපදෙස් ටිකක් දෙනවා. ඒ උපදෙස් ටික ඇතුළත් වෙන්නේ දෝණපාක සූත්‍රයේ. සංයුක්ත නිකායේ දෝණපාක කියන සූත්‍රයේ තමයි මේ ලස්සන උපදෙස් ටික ඇතුළත් වෙලා තියෙන්නේ. මේ උපදෙස් ටික කොසල් රජතුමා පිළිගන්නවා. පිළි අරගෙන තමන් ගන්න ආහාර දිනපතා ටික 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 අඩු කරලා ක්‍රමවත් ආහාර රටාවකට ඔහු හැඩගැස්සෙනවා. අවසාන කාලයේදී බොහොම සතුටුමත් ප්‍රීතිමත් ජීවිතයක් තමයි කොසල් රජතුමා ගත කරේ. සැහැල්ලු ජීවිතයක් ගත කරේ. හොඳයි දුවේ පුතේ, මේ දෝණපාක සූත්‍රය. මේ සූත්‍රයට අනුව ආහාර අනුභව කරනකොට පිළිපදින්න ඕනි විශේෂ කාරණා දෙකක් ගැන උගන්වනවා. මොකද පළවෙනි කාරණේ තමයි හොඳ සිහි කල්පනාවෙන් ආහාර ගන්න ඕනි. අපිට ඒකට කියනවා සදා සතිමතෝ, සතිමත්ව ආහාර ගැනීම. දැන් ආහාර ගැනීම භාවනාවක් කරගන්න පුළුවන්. සිහියෙන් ආහාර ගන්නකොට තමයි ඒ ආහාරවල තියෙන වටිනාකම ශරීරයට ලැබෙන්නේ. සමහරට අපි ඇවිද ඇවිද ආහාර ගත්තොත්, කතා කර කර ආහාර ගන්නවා, එහෙමත් නැතිනම් රූපවාහිනී නරඹමින් ආහාර ගන්නවා. එතකොට ඒක නුසුදුසු ක්‍රියාවක් විදිහට සලකන්න ඕනේ. හොඳ සිහියෙන්, හොඳ සිහි කල්පනාවෙන් අපි පුරුදු වෙන්න ඕනේ අපි ගන්න ආහාරය අපි ලබා ගන්න. ඊළඟට දුවේ පුතේ, තමන්ගේ කුසේ ප්‍රමාණයට ආහාර ගන්න එකත් වැදගත්. මත්තං ජානතෝ ලද්ධ භෝජනේ, මාත්‍රාවට අනුව කුසට ගැළපෙන ආහාරයක් තමයි අපි ගන්න ඕනේ. එතකොට මේ කාරණා කීපය, සිහි කල්පනාවේ යුක්තව ආහාර ගන්න එකත්, තමන්ගේ කුසට මේ ඇතිවන ප්‍රමාණය ආහාර ගන්න එකත්, මේ කරුණු නිසා අපිට ලැබෙන ප්‍රයෝජනක් තියෙනවානේ, ආනිසංසක් තියෙනවානේ. ඒ මොනවද? ශරීරයට එන වේදනාවන්, එහෙමත් නැතිනම් අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. ආහාර ක්‍රමානුකූලව දිරනවා, සෙමින් ටිකෙන් ටික දිරනවා. ඒ වගේම තමයි ඒක අපේ දීර්ඝායුෂ ලැබීමටත් මූලික වශයෙන් බලපානවා. එනිසා දුවේ පුතේ, ආහාරයක් තුලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ආයුෂය, වරණය, සැපය, බලය, ප්‍රඥාව කියන මෙන්න මේ ගුණාංග වර්ධනයට මූලික වශයෙන් බලපාන්නේ අපි ගන්න ආහාර රටාවයි. දුවේ පුතේ, බුද්ධ කාලීන සමාජයේ වැරදි විදිහට ආහාර ගත්ත කණ්ඩායම් පහක් හිටියා. අපි මතකයේ තියාගමුකෝ වැරදි විදිහට ආහාර ගත්ත පස් දෙනෙක් කියලා. මේ කවුද පස් දෙනා? පළවෙනි එක්කෙනා තමයි හත්තක් ගාහක. මෙයාට අපි කියනවා ආහාර හත්තක කියලා. දෙවෙනියා අලංසාටක. තුන්වෙනි පුජ්‍යලයා තත්‍ර වට්ටක, තත්තා වට්ටක. හතරවෙනියා කාක මාසක. පස්වෙනියා බුද්ධ වමික. එතකොට වැරදි විදිහට ආහාරයට ගිජු වූ පස් දෙනෙක් මේ. වැරදි විදිහට ආහාර ගත්ත පස් දෙනා. දැන් විභාගයට දුවේ පුතේ ඔබට කෙටි ප්‍රශ්නවලටත් මේ පස් දෙනා ගැන අහන්න පුළුවන්. කෙටි පේපරේදී අහන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපිලිවෙලකට ආහාර ගත්ත අය කවුද ඒ? මේ පස් දෙනා අපි එකින් එක අපි ඉගෙන ගනිමුකෝ. ආහාර හත්තක කියන පුද්ගලයා කොයි වගේද? කුසේ ප්‍රමාණයට නොවේයි ආහාර ගන්නෙ. කුසේ ප්‍රමාණය ඉක්මවලා තමයි ආහාර ගන්නෙ. ඒ නිසා වෙන්නේ මොකද්ද? කෑම කාලා ඉන්නාට පස්සේ නැගිට ගන්නටවත් බැරි මට්ටමට කනවා. නැගිටින්නට ඕනා වුණාම තවත් කෙනෙක්ගේ උදව්වක් අවශ්‍යයි. නැගිට ගන්න බැරි තරමටම කුසේ ප්‍රමාණයත් ඉක්මවලා ආහාර ගන්න එක්කනාට කියනවා අපි ආහාර හත්තක කියලා. අනිත් එක්කෙනා කවුද? අලංසාටක කියන්නේ. එයත් එහෙමයි. එයා ආහාර ගත්තට පස්සේ තමන්ගේ ඇඟේ තියෙන ඇඳුම් තියෙනවානේ, ඒ ඇඳුමක්වත් ඇඳගන්න බැරි මට්ටමට ආහාර ගන්නවා. එහෙම නැතිනම් තමන්ගේ ඇඟේ තියෙන ඇඳුම් ටික ගැලවෙන මට්ටමටම ආහාර ගන්නවා. ඒවා බුරුල් කරලා නැවත නැවත ආහාර ගන්නවා. මේ හරීම අපහසුතාවයට පත් වෙනවා එකලා. තුන්වෙනි එක්කෙනා මොකද කරන්නේ? එයා කොයි වගේ කෙනෙක්ද? එයා කෑම කනවා, කෑම කාලා එතනම වැටිලා ඉන්නවා. එයාට කියන අපි තත්ථාවට්ටක කියලා. කොච්චර කෑවද කියනවා නම් නැකිට ගන්නටවත් බැරිව එතනම වැටිලා ඉන්න මට්ටමටම කෑම ගන්න පුජ්‍යලයාට අපි කියනවා තත්ථ කියලා. කියන්නේ එහිම වැටිලා ඉන්න අය, තත්ථාවට්ටක. කාකමාසක කියන පුජ්‍යලයාත් හරි අපූරුයි. මේ පුජ්‍යලයා කොච්චර ගිජු ආහාර ගන්නවද කිව්වොත් තමන්ගේ කුස පිරිලා උගුරත් පිරෙන මට්ටමටම දක්වාම කෑම ගන්නවා. ඒ ගත්තට පස්සේ නිින්ද ගියාම කපුටු ඇවිල්ලා උගුරට හොටේ දාලා කෑම ඇද ගන්න මට්ටම දක්වාම. මේකෙන් මේ මොකද්ද කියන්නේ? උගුරේ ඇඟිල්ලක් දැම්මහම ඒ ඇඟිල්ල දක්වාම කෑම කන පුජ්‍යලයා. ඊළඟට බුද්ධ වමික කියලා කියන්නේ ඒ පුජ්‍යලයාගේ ස්වභාවය මොකද්ද? එයා කෑම කනවා, කාලා වැඩි වුණාට පස්සේ වමනය කරනවා. වමනය කර පැත්තකට ගිහිල්ලා වමනය කරලා ආයවතාවක් කෑම කනවා. දැන් බලන්නකෝ කොච්චර අප්‍රසන්න පුජ්‍යලෝ පස් දෙනෙක්ද කියලා. කොච්චර කෑමට ගිජු පුජ්‍යලෝ පස් දෙනෙක්ද කියලා බලන්නකෝ. එතකොට මේ වැරදි ආහාර අනුගමනය කරන පිරිස් පස් දෙනෙක් ගැන තමයි මේ කතා කරේ. හත්තග්ගාහක, අලංසාටක, තත්‍රවට්ටක, කාකමාසක සහ බුද්ධ වමික. දැන් බුදුහාමුදුරුව මේ වැරදි විදිහට ආහාර පරිභෝජනේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වැරදි විදිහට ආහාර ගන්න එක බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා. දැන් අපේ දරුවෝ දන්න සිව්පස ප්‍රතිවේක්ෂාවක් තියෙනවානේ. අපේ ස්වාමීන් වහන්සේලා අනුගමනය කරන සිව්පසය, ස්වාමීන් වහන්සේලාට පරිහරණය කරන සිව්පසයක් තියෙනවා. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. චීවර කියලා කියන්නේ සිවුරු පිරිකර. ගිහි අයට නම් ඇඳුම් පැළඳුම්. පිණ්ඩපාත කියලා කියන්නේ ආහාර පාන. ඊළඟට සේනාසන කියලා කියන්නේ ඉඳුම් හිටුම්, ඒ කියන්නේ ගෙවල් දොරවල්. ගිලානප්‍රත්‍ය කියලා කියන්නේ බෙහෙත් හේත්, ගිලම්පස. එතකොට බලන්න භික්ෂුන් වහන්සේලාට මේ සිව්පසය ප්‍රතිවේක්ෂා කරලා තමයි භාවිතා කරන්න කියලා බුදුහාමුදුරු අනුශාසනා කරන්නේ. මේ සිව්පසය ලබා ගැනීමේදී සිහි කල්පනාවෙන්, සිහිනුවණින් යුතුව භාවිතා කරන්න ඕන කියලා බුදුහාමුදුරු අනුශාසනා කරනවා. එතන තියෙනවා දුවේ පුතේ ආහාර ප්‍රතිවේක්ෂාවක්. ඒ සිව්පසය තුල තියෙන පිණ්ඩපාතය කියන්නේ ආහාරනේ. ආහාර අනුභව කරන්න ඕනේ ප්‍රතිවේක්ෂා කරලා. ඒ කියන්නේ සිහි කල්පනාවෙන් සහ සිහිනුවණින් යුක්තව තමයි ආහාර අනුභව කරන්න ඕනේ, වළඳන්න ඕනේ. මොකද මේ ප්‍රතිවේක්ෂාව? මා මේ ආහාර වළඳන්නේ ක්‍රීඩාව පිණිස නොවේ. මා මේ ආහාර වළඳන්නේ මදය වැඩි කර ගැනීම පිණිස නොවේ. කඩවසම් බව ලස්සන වැඩි කර ගැනීම පිණිස නොවේ. එවාගේම මගේ සිරුර හැඩ වැඩ කරගනු පිණිස නොවේ. බලන්නකෝ, පිණ්ඩපාතේ වළඳනකොට මේ වගේ ප්‍රතිවේක්ෂාවක් කරලා තමයි ඒ පිණ්ඩපාතේ අපි වළඳන්න ඕනේ. එහෙමනම් මේ ආහාර ගන්න එකේ පරමාර්ථය මොකද්ද? මේ ශරීරයේ පවත්වාගෙන යෑම සඳහා. කුමක් වෙනුවෙන්ද? පිළිවෙත් පිරීමට. ප්‍රතිපත්තිවල යෙදීම සඳහා ශරීරයේ පැවැත්මටයි මේ ආහාර ලබා ගන්නේ කියන ප්‍රතිවේක්ෂා කරලා තමයි දන් වළඳන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ සිව්පසේදී භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. දැන් බලන්න දුවේ පුතේ, අපි ආහාරයක් ගත්තාම ඒ ආහාර ගන්න එකේ වටිනාකම මොකද්ද කියලා? ඒ ආහාර පරිභෝජනය කිරීමේ වැදගත්කම බුදුහාමුදුරුවෝ අපිට කියා දුන්න විදිහ. ඊළඟට දුවේ පුතේ මේ පාඩමේදී කතා කරන තව වැදගත්ම කොටසක් තියෙනවා. සේකියා ධර්ම කියලා. දැන් අපේ දුවලා පුතාලා 9 සහ 8 වසර පන්තිවලදී මේ සේකියා ධර්ම යම් යම් කොටස් ඉගෙනගෙන තියෙනවා. මේ සේකියා ධර්ම තුලින් මොනවද කියා දෙන්නේ? පිළිවෙත් ටිකක්, ආචාර ධර්ම ටිකක්. භික්ෂුන් වහන්සේලාට මේ සේකියා ධර්ම තුලින් කියා දුන්නේ භික්ෂුන් වහන්සේලා ආහාර පාන පරිහරණය කරනකොට, සිවුරු පිරිකර පරිහරණය කරනකොට, එවාගේම ගමන් බිමන් වැඩම කරනකොට කොහොමද යන්න ඕනේ, නිවරදිව කටයුතු කරන ආකාරය තමයි දුවේ පුතේ මේ සේකියා ධර්ම තුලින් භික්ෂුන් වහන්සේලාට ඉගැන්නුවේ. මේවා එක පැත්තකින් ගත්තාම ආචාර ධර්ම. සිරිත් විරිත් කියලා ගන්නත් පුළුවන්. එනිසා දුවේ පුතේ අපිටත් අපේ සමාජ ජීවිතයේදී ගමන් බිමන් යනකොට, ඒ වගේම ආහාර පාන භුක්ති විඳිනකොට, ඇඳුම් පැළඳුම් අඳිනකොට, මේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියා දුන්න සේකියා ධර්ම අපිටත් භාවිතා කරන්න පුළුවන්. අපිත් ගමන් බිමන් යනවා, ආහාර පාන භුක්ති විඳිනවා, ඇඳුම් පැළඳුම් භාවිතා කරනවා. මේ හැම අවස්ථාවකදීම අපේ නිවැරදි කරගන්න, ඒ කටයුතු නිවැරදි කරගන්න සේකියා ධර්ම අපිට වැදගත් පාඩමක් කියා දෙනවා. එනිසා සමාජගත පුජ්‍යලයක සමාජගත වීමේදී අන්‍යයන්ගේ අප්‍රසාදයට, පිළිකුලට, අවඥාවට ලක්වෙන අවස්ථා වලින් බැහැර වීමට අපිට මේ සේකියා අපේ ජීවිතයට උපයෝගී කරගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, මේ සේකියා ධර්ම අපි අනුගමනය කරොත් මොකද්ද අපිට ලැබෙන ප්‍රයෝජනය? නොපැහැදුන අය පැහැදෙනවා. ඒ වගේම පැහැදුන අය වැඩිපුර තව තවත් පැහැදීමට ලක් වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් මේ ආහාර පරිභෝජනය සම්බන්ධව සේකියා ධර්ම තුලින් මොන වගේ දේවල්ද කතා කරන්නේ? සේකියා ධර්ම තුලින් බලන්න ඔබේ පෙළපොතේ සඳහන් වෙලා තියෙනවා. අපි ආහාර ගන්නකොට කොච්චරනම් සැලකිලිමත් වෙන්න ඕනිද? කොච්චරනම් නිවැරදි වෙන්න ඕනිද? දැන් සමහර විට අපි ආහාර ගන්නකොට අපේ තියෙන වැරදි පුරුදු තියෙනවානේ. දැන් ඒ වැරදි පුරුදු බලන්නේ මේ පෙළපොතේ සටහන් වෙලා තියෙන කරුණුත් එක සමානද කියලා. එහෙමත් නැතිනම් මේ කරුණුයි මීටත් වඩා අපි ආහාර ගන්නකොට තවත් අපේ වැරදි පුරුදු තියෙනවද කියලා. එහෙනම් අදින් පස්සේ හැම දරුවෙක්ම කල්පනා කරගන්න මේ කියන වැරදි පුරුදු ටිකෙන් ටික අපි අත්හැර ගන්න. මේ සේකියා ධර්ම උපයෝගී කරගෙන, මේ පාඩමේ කියවෙන කරුණ උපයෝගී කරගෙන අපි අද ඉඳලා උත්සාහ කරමු අපි ආහාර පරිභෝජනය කරනකොට අපි කෑම බීම ගන්නකොට අපේ තියෙන වැරදි පුරුදු ටික වැරදි හැසිරීම් ටික අපි නිවැරදි කරගන්න උත්සාහ කරමු. හොඳයි දුවේ පුතේ, පළවෙනි එක බලන්න. ආහාර මුඛයට ලං කිරීමට කලින්ම මුඛය විවෘත කිරීම. දැන් සමහර වෙලාවට අපි බත් පිගානයක් අරගෙන බත් අනන ගමන් සමහරට අනන්නත් කලින් තමයි අපේ කට මුඛය විවෘත කරන්නේ. කට අයාගෙන ඉන්නේ. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක දකින්නන්ගේ අප්‍රසාදයට පිළිකුලට ලක් වෙන දෙයක්. ඒ නිසා ආහාර මුඛයට ලං කිරීමට කලින්ම මුඛය විවෘත කිරීම. ඒක නුසුදුසුයි. ආහාර ගන්නා විට අත්ල මුඛයට ඇතුළු කිරීම. දැන් ආහාර අපි මුඛයට දාගන්නකොට අතත් අපි ආහාරත් එක්ක කඩට දාගත්තොත් ඒක හරි අප්‍රසන්න දෙයක්. ඒ නිසා මේ වැරදි හැසිරීමක් තියෙනවා නම් ඒ වගේන් අපි වෙන් වෙන්න ඕනේ. ඊළඟට ආහාර මුඛයේ තබාගෙනදී කතා බහ කිරීම. මේක නම් අපි දැකලා තියෙනවා පාසලේදීත්. ගොඩාක්ම පන්ති කාමරවල අපේ දරුවෝ කෑම කන වෙලාවට තමයි වැඩිපුර කතා කරන්නේ. ගෙදරත් එහෙමනේ. ගෙදර ඉන්න අම්මා තාත්තා සහෝදරයෝ කට්ටිය ඔක්කොම එකතු වෙලා කෑම කනකොට තමයි දවසේ තියෙන සියලුම කතා ටික කතා කරන්න පටන් ගන්නෙ. ඒක වැරදි දෙයක්. කෑම කනකොට කතා බහ කිරීම, සිනහ වීම, උසුළු විසුළු කරන එක ඒක හොඳ ලක්ෂණයක් නොවේ. සිහියෙන් යුක්තව, සිහි කල්පනාවෙන් යුක්තව අපි ආහාර ගන්න ඕනේ. ඊළඟට මුඛයේ විවෘත කොට ඒ තුලට ආහාර විසිකිරීම. ඒකත් හොඳ ලක්ෂණයක් නෙවෙයි. සමහර අය අපි දැකලා තියෙනවා කෑම කනකොට කටට කෑම විසි කරනවා, තමන් අනන බත් පිට කටට විසි කරනවා. ඒක නරක ආදර්ශයක්, නරක පුරුද්දක්. අපි ඒවා නැති කරගන්නට ඕනේ. ඊළඟට බත් පිඩ කටින් කඩ කඩා ගැනීම. ඒකත් නොකළ යුතු දෙයක්. අතගසා දමමින් ආහාර වැළඳීම. දැන් ආහාර ගන්න ගමන් අපි අතගසා දැම්මුත් වෙන්නේ මොකද්ද? අපි ඉන්න වටපිටාව කොටම වටපිටාවට ඒ අපද්‍රව්‍ය විසි වෙනවා. න සිත්තාවකාරකං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය. සේකියාවලදී පැහැදිලි කරන්නේ ඒකයි. අපි කන බොනකොට, අපි ආහාර ගන්නකොට අතගසා දැමීම නරක ක්‍රියාවක්. දිව මුවින් පිටතටගෙන ආහාර ගැනීම. සුරුසුරු හඬ නගමින් ආහාර ගැනීම. අත ලෙව කෑම. එවාගෙම පාත්‍රය පිගාණය ලෙව කෑම. තොල් ලෙව කෑම. ඉඳුල් අතින් පැන් බඳුන ගැනීම. වඳුරන් මෙන් හක්කේ තබාගෙන ආහාර ගැනීම. බලන්න දුවේ පුතේ, මේ හැම එකක්ම වැරදි පුරුදු. මේ හැම එකක්ම මේ අපි සුරුසුරු හඬ නගමින් ආහාර ගත්තොත් න සුරුසුරු කාරකම් බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය. න චපු චපු කාරකම් බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය. අපි කනකොට ශබ්ද නගලා කෑම ගන්නකොට ශබ්ද නගලා කෑම ගත්තොත් සුරුසුරු හඬ, චපු චපු හඬ ඒවා දකින්නන්ගේ පිළිකුලට ලක් වෙනවා, අවඥාවට ලක් වෙනවා, අප්‍රසාදයට ලක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ බලන්න, අපි කන අපි කෑම ගන්නකොට ඒ කෑම කන අතින්ම පැන් භාජන ඇල්ලුවොත්, හැන්ද ඇල්ලුවොත්, ඒ වගේම අනිකුත් භාජන ඇල්ලුවොත් ඒක දකින්නන්ගේ අප්‍රසාදයට ලක් වෙනවා. එතකොට බලන්න මේ මෙතනදී මේ කතා කරන්නේ කීපයක් විතරයි. ඊට අමතරව ගත්තොත් අපි ඇඟිලි වලින් පිගානේ හූරණ එක කන ගමන් ඊළඟට තැන තැන ඉඳුල් දැමීම, ඇවිද ඇවිද අපි ආහාර ගැනීම, ආහාර ගන්න ගමන් තව තව වෙනත් කටයුතු වල නියැලීම, මේ හැම එකක්ම වැරදි හැසිරීම. එහෙම නැතිනම් අපේ නිවැරදි පරිභෝජනයට සුදුසු දේවල් නොවේ. එහෙමනම් දුවේ පුතේ කල්පනා කරගන්න, මේ සේකියා ධර්ම තුලින් අපිට පැහැදිලි කරන්නේ මොකද්ද? අපි ආහාර ගන්නකොට, ආහාර ගන්නකොට ක්‍රමවත් වීම, ආහාර ගන්නකොට අපි ආහාර ගැනීමේදී ක්‍රමවත් බවක්, එහෙමත් නැතිනම් පිළිවෙලක්, එහෙමත් නැතිනම් සිරිත් විරිත් මේ දේවල් අපි ආරක්ෂා කරන්නට ඕනි. හොඳ පුරුදු ඇති කර ගන්නට ඕනි. දැන් මේ සේකියා ධර්මතා තුලින් තියෙන මේ දේවල් නැති කරලා අපි ආහාර ගන්නකොට නිවැරදි වෙන්න ඕනි. එතකොට මේ පාඩම තුලින් අපිට පැහැදිලි කරලා දෙන්නේ ඒ කාරණේනේ. ඒ නිසා දුවේ පුතේ වඩාත්ම වැදගත් වෙන්නේ මොකද්ද? අපි ආහාර ගන්නකොට මේ කියන ආචාර ධර්ම අනුගමනය කරන්න ඕනි. හොඳ සිරිත් විරිත් අනුගමනය කරන්න ඕනි. නිවැරදිව අපි ආහාර ගන්න හුරු වෙන්න ඕනි. දැන් බලන්න අපි මේ පාඩම තුලින් කතා කරපු දේවල් මොකද්ද? ආපහු මතක් කළොත් නිවැරදි ආහාර පරිභෝජනයේ තියෙන වැදගත්කම. එතනදී කිව්වා බුදුහාමුදුරුන්ගේ කාලයේ හිටපු වැරදි විදිහට ආහාර ගත්ත පස් දෙනෙක් ගැන. ඒ වගේම සිව්පසය තුල ආහාර ප්‍රතිවේක්ෂාව තුලින් ස්වාමින් වහන්සේලාට බුදුහාමුදුරු අනුශාසනා කරපු ආකාරය. ඊළඟට දෝනපාක සූත්‍රයේදී බුදුහාමුදුරු කොසල් රජතුමාට දුන්න උපදේශය ආහාර පරිභෝජනය කිරීමේදී. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, මෙන්න මේ සේකියා ධර්ම තුල ආහාර කොහොමද අපි අනුගමනය කරන්නේ කියලා අපිට කියා දීලා තියෙනවා. හොඳයි දුවේ පුතේ, මේ සමස්ත පාඩම තුලින් අපි වෙන්න ඕනි කුමක්ද? නිවැරදි ක්‍රමවත් ආහාර රටාවකට අපි හුරු වෙන්න ඕනි. ඒ වගේම තමයි නිරෝගීකම තුලින් ජීවිතේ ගොඩනගා ගැනීමට අපි පුරුදු පුහුණු වෙන්නට ඕනි. හොඳයි දුවේ පුතේ, අවසාන වශයෙන් අපි දැන් මේ කතා කරපු කාරණාත් එක්ක ඒවත් ඔළුවේ තියාගෙන හිතේ තියාගෙන ඔබේ පෙළපොතේ තියෙන කරුණුත් සම්බන්ධ කරගෙන අපි ප්‍රශ්න කිහිපයකට සූදානම් වෙන්න ඕනි. මොනවද ඒ ප්‍රශ්න? පළවෙනි ප්‍රශ්නේ, ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. දැන් අපේ දූලා පුතාලා දන්නවා ආහාර ගන්නකොට මොන වගේ කාරණා පිළිබඳවද අපි සැලකිලිමත් වෙන්න ඕනි. හොඳයි, ඒ කරුණු වලින් තුනක් දක්වන්නකෝ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ තමයි ආහාර වලට ගිජු වීමේ අනිසි විපාක. අපි ආහාර වලට ගිජු වෙන්න ගියොත් ඒ තුල ලැබෙන අපිට අනිසි විපාක මොනවද? ආන් ඒ පිළිබඳව පැහැදිලි කරන්න. ආහාර වලට ගිජු වීමේ අනිසි විපාක පැහැදිලි කරන්න. ඊළඟට ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු යහපත් සිරිත් මොනවාද? අපි ආහාර ගන්නකොට පිළිපදින්න ඕනි කොයි වගේ යහපත් දේවල්ද, කොයි වගේ යහපත් සිරිත්ද කියන එක ඒ ප්‍රශ්නයේදී පැහැදිලි කරන්න. හොඳයි දුවේ පුතේ, මේ පාඩම තුලින් අදා අපි කතා කරේ නිවැරදි ආහාර පරිභෝජනය. නිවැරදි ආහාර පරිභෝජනය පිළිබඳවනේ. එනිසා නිවැරදි ආහාර පරිභෝජනය කිරීම තුළ අපේ ජීවිතය සුවසේ ගත කිරීමට හේතුවක් කරගන්න පුළුවන්. අපේ ජීවිතය යහපත් කරගන්නට පුළුවන්. දුවේ පුතේ, මේ කාරණාත් ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතය යහපත් කරගන්න. ඒ වගේම තමයි දැනුම, කුසලතා සහ ආකල්ප කියන මේ දේවල් වලට මේ කියන කරුණු, මේ කියන ගුණාංග එකතු කරගන්න.